සභාව කලතබන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ගරු මන්ත්‍රීතුමා.
ගෞරව තලමේ තංගම් උරුබිනවකලේ இந்த சபை ஒத்திப்பு வேளையிலே ஒரு விடயத்தை கௌரவ நீர்ப்பாசன அமைச்சர் அவர்களிடம் கேட்பதற்காக நான் எழுந்திருக்கின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, அம்பாறை மற்றும் முனராகலை மாவட்ட மக்களுக்கு மிகவும் முக்கியமான ஹெடோயாத் நீர்ப்பாசன திட்டம் தொடர்பாக பின்வரும் கேள்வியை முன்வைக்கின்றேன். இத்திட்டம் நீண்ட காலமாக அரசு அங்கீகாரங்களையும் நிதி ஒதுக்கீடுகளையும் பெற்றிருந்த போதிலும் இதுவரை நடைமுறைக்கு வராது மிகவும் வருந்தத்தக்கதாக இருக்கின்றது. பின்வரும் வரலாற்று பின்னணியினை கருத்தில் கொண்டு, ஒன்று, ஹெடோயா நீர்ப்பாசன திட்டம் முதன் முதலிலே 1922 பாசனத்துறையால் விவசாய மற்றும் குடிநீர் தேவைகளுக்கான திறனுள்ள நீர்மூலமாக அடையாளப்படுத்தப்பட்டது. இரண்டு, இத்திட்டத்தின் விரிவான வடிவமைப்புகள் 1956 முடிக்கப்பட்டது. மூன்று, 2006 முதல் 2008 வரை விரிவான சாத்தியக்கூறு ஆய்வுகள் மேற்கொள்ளப்பட்டன. நான்கு, 2016 முதல் 2020 வரை பல அரசுகளின் கீழ் அமைச்சரவை அங்கீகாரத்தையும் தேசிய பட்ஜெட் நிதி ஒதுக்கீடும் வழங்கப்பட்டன. ஐந்தாவது, இதுவரை திட்டப்பணிகள் ஆரம்பிக்கப்படாத நிலைமையில் உள்ளது. ஆறாவது, இத்திட்டம் பல சமூக பொருளாதார நன்மைகளை வழங்கக்கூடியது. அவை 6,270 ஹெக்டேருக்கும் மேற்பட்ட விவசாய நிலங்களுக்கான நீர்ப்பாசன வசதி, 5,000 மேற்பட்ட விவசாய குடும்பங்களுக்கான நன்மைகள், முனராகலை மாவட்டத்தின் மடுள்ள மற்றும் சீமலாண்டுவ, அம்பாறை மாவட்டத்தின் லகுகலை, பானமை, பொத்திவில் மற்றும் கோமாரி போன்ற பகுதிகளில் 4 பிரதேச செயலக பிரிவுகள், குடிநீர் பற்றாக்குறைக்கான நிரந்தர தீர்வு, ஆண்டு முழுவதும் நம்பகமான நீர்வளங்கள் மூலம் விளைச்சல் உயர்வு, உணவு பாதுகாப்பு, கிராமப்புற மக்களுக்கான வாழ்வாதார மேம்பாடு. அதேபோன்று உள்ளூர் நீர்வள மீன்படி சிறு அளவிலான மின்சார உற்பத்தி மற்றும் தொடர்புடைய மூலவள மேம்பாட்டின் வாயிலாக பொருளாதார வளர்ச்சி. 2002 இத்திட்டம் சம்பந்தமான பொதுமக்களுக்கான விழிப்புணர்வுகள் அளிக்கப்பட்டது. 2005-11-25 அப்போதைய ஜனாதிபதி மஹிந்த ராஜபக்சே அவர்கள் இது சம்பந்தமாக பாராளுமன்றத்திலே தன்னுடைய கொள்கை உரையிலே தெளிவாக குறிப்பிட்டார். 2006 மஹிந்த சிந்தனை வேலை திட்டத்தில் குடிநீருக்கும் விவசாயத்திற்குமாக இத்திட்டத்தினை ஆரம்பம் செய்ய வேண்டும் என்று முடிவெடுத்து அறிவித்தார். 2006-2008 காலப்பகுதியிலே நீர்ப்பாசன அமைச்சராக இருந்த மர்ஹூம் அன்வர் இஸ்மாயில் அவர்கள் இத்திட்டம் தொடர்பான திட்டமிடல் மற்றும் பாராளுமன்றத்தில் இது சம்பந்தமாக எடுக்க வேண்டிய அனைத்து நடவடிக்கைகளையும் எடுத்து நடவடிக்கைகளை மேற்கொண்டிருந்தார். வரைபடம் உள்ளிட்ட சாத்திய வள அறிக்கைகளையும் அவர் தயாரித்திருந்தார். அப்போது அவர் இத்திட்டத்தினை செயற்படுத்தும் காலமாக 2007 தொடக்கம் 2012 வரை என்றும், மதிப்பீட்டு தொகையாக 4,250 மில்லியன் ரூபாய்கள் என்றும், 6,270 ஹெக்டேர் நிலப்பரப்பு நன்மை அடையும் என்றும், 5,000 விவசாய குடும்பங்கள் நன்மை அடையலாம் என்றும், 2008 1.67 மில்லியன் செலவு செய்யப்பட்டும், 2009 நிதி முன்னேற்ற அறிக்கையில் 0.04% என்றும் குறிப்பிட்டிருந்தது. 30/4/2016 நிதியமைச்சானது இந்த திட்டத்தினை தொடர முடியும் என்றும் தனது சம்பந்தமாக அறிக்கையில் தனது சம்பந்தத்தை தெரிவித்திருந்தது. தேசிய திட்டமிடல் திணைக்களம் மூலம் இதற்கான திட்ட அனுமதியையும் கோரியிருந்தது. 2016-5-3 முதலாவது அமைச்சரவை முடிவினை எமது அமைச்சர்கள் குழு எடுத்து இடையா திட்டத்தினை தொடர வேண்டும் என்று முடிவெடுத்தனர். இடையா திட்டம் நடைமுறைப்படுத்தப்படல் வேண்டும் என்பதற்காக 2019-4-30 தேதி 2019-5-7 தேதிகளில் நடைபெற்ற அமைச்சரவை கூட்டங்களில் முடிவுகள் எடுக்கப்பட்டது. அதற்கான ஆவணங்களை நான் சபையில் சமர்ப்பிக்கின்றேன். மட்டுமல்ல, ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களது 2019-4-8 தேதிய கண்காணிப்பு சிபாரிசு கடிதம், நிதியமைச்சருடைய 2019-4-19 தேதிய பரிசீலனை அறிக்கை, காணி பாராளுமன்ற விவகார அமைச்சரது 2019-4-8 தேதிய பரிசீலனை அறிக்கை, நகர அபிவிருத்தி நீர்வளங்கள் மற்றும் உயர்கல்வி அமைச்சருடைய 2019-3-25 தேதிய சிபாரிசு கடிதம், மகாவலி அபிவிருத்தி அமைச்சர் உடைய கண்காணிப்பு அறிக்கை என்பனவெல்லாம் பெறப்பட்டும், இன்று வரைக்கும் புதிய இரண்டு அரசாங்கங்கள் மாறியிருந்தாலும் இத்திட்டம் நடைமுறைப்படுத்துவதற்கு நடவடிக்கைகள் எடுக்கப்படவில்லை. அதனால் பின்வரும் விடயங்களை கௌரவ அமைச்சர் அவரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஒன்று, இடையா பாசன திட்டம் பல ஆண்டுகளாக ஆய்வுகளும் அமைச்சரவை அனுமதிகளும் நிதி ஒதுக்கீடுகளும் பெற்றிருந்த போதிலும் நடைமுறைப்படாமைக்கான குறிப்பிட்ட காரணங்கள் என்ன? இரண்டாவது, எதிர்வரும் 2026 தேசிய பட்ஜெட்டில் இத்திட்டத்தை கட்டங்களாக ஆரம்பிக்க போதுமான நிதி ஒதுக்கீடு செய்ய திட்டமிடப்பட்டுள்ளதா? இருந்தால் பணிகள் ஆரம்பிக்கும் மற்றும் நிறைவேறும் காலகட்டத்தை குறிப்பிட முடியுமா? மூன்றாவது, இத்திட்டத்தின் செயல்திறன், ஒருங்கிணைப்பு மற்றும் நேர்த்தியான முன்னேற்றத்தை உறுதி செய்ய தனித்துவமான திட்ட அமலாக்க மேற்பார்வை குழு அமைக்கப்படுமா? அமைக்கப்பட்டால் அதன் அமைப்பு மற்றும் அதிகாரம் என்னவாக இருக்கும்? நான்காவது, இத்திட்டத்தின் அனைத்து நிலைகளிலும் மக்கள் பங்கேற்பு, பங்குதாரர் ஆலோசனை மற்றும் வெளிப்படைத்தன்மை உறுதிப்படுத்த எந்த நடவடிக்கைகள் எடுக்கப்படும்? ஐந்தாவது, உணவு பாதுகாப்பு, நீர் கிடைக்கும் நிலை, கிராமப்புற வேலைவாய்ப்பு, கைத்தொழில் மாற்றத்திற்கான தாங்கும் திறன் போன்ற சமூக சூழல் மற்றும் பொருளாதார நன்மைகள் தொடர்பாக அமைச்சு ஆய்வு மேற்கொண்டுள்ளதா? இருந்தால் அதன் சுருக்கமான விவரங்களை வழங்க முடியுமா? ஆறாவது, இத்திட்டம் கிராமப்புற நீர்வளங்கள், விவசாய நவீனமயமாக்கல், பிராந்திய நீர்ப்பாசன வலையமைப்புகள் போன்ற பிற தேசிய அல்லது பிராந்திய அபிவிருத்தி திட்டங்களுடன் ஒருங்கிணைக்கப்படுகிறதா? இத்திட்டம் இடையா திட்டம் அல்ல, இது நூற்றாண்டுகளுக்கு மேல் காத்திருக்கும் ஆயிரக்கணக்கான விவசாய குடும்பங்களின் வாழ்வாதார நம்பிக்கையாகும். ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள் மேற்கண்ட கேள்விகளுக்கு விரிவான பதில்களுடன் இத்திட்டத்தை இந்த நாட்டினுடைய அதிபதி ஜனாதிபதி அனுரகுமார் திசாநாயக்க அவர்கள் மூலமாக மேற்கொள்வதற்கு நடவடிக்கை எடுத்து உதவுமாறு அன்பாக கேட்டுக்கொள்ள
விரும்புகின்றேன்.
Honorable Chair, the answer to the question raised by the Honorable member is as follows. Question number one, feasibility studies of Hadaway Reservoir project has been carried out in 1956 and subsequently updated in 2006 and 2017 for different reservoir capacities by Irrigation Department. The proposed Hadaway Reservoir inundates an area of 6,000 acres, whereas the proposed downsized reservoir inundates an area of 4,000 acres. Also, within the inundation area of the reservoir, there were more than 250 houses located as per the survey conducted in 2018. The inundation of 6,000 acres of cultivable lands in the Munaragala district, as well as the displacement of more than 250 permanent houses, created social and political issues, which is the main reasons for delay in implementation of the project. Question number two, no funds will be allocated in the upcoming budget 2026. Question number three, no immediate plans for implementing the Hadaway Reservoir project. Detailed socio-economic and environment impact assessment studies will be carried out from planning to implementation. During the feasibility stage, socio-economic and environmental benefits have been identified and quantified. Providing reliable irrigation facilities to cultivate 6,500 acres for Maha season and 13,000 acres for Yala season, providing 13 MCM, million cubic meters of raw water annually for domestic water supply, providing rural employment in the project area during the construction period, improvements to other sector infrastructure in the project area such as transport, education, health, providing resilience to climate change and curtail rural poverty. The answer for question number six is no such plan at present. Garu Mantrimanthri Prashnayata Mulasunarda Mantrithumani Hadaway Vyapthi Sambandhayen Ethamai Prashnaya Ahanne. Varmak Departamentuwen me Vyapthi Sambandhayen Atharama මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් මුලින්ම අදහස් පළල තියෙන 1956 ඊට පස්සේ සාකිතා දිනයක් කළා තියෙනවා. නමුත් 2006 සහ 2017 වර්ෂවල තමයි නැවත වර්මාග් දෙපාර්තමේන්තුවෙන් මේ සාකච්ඡාව ආරම්භගෙන තියෙන්නේ. මම හිතන්නේ එතුමා මේක ප්‍රකාශ කරා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් මැනුම් කටයුතු කළ දින 2018 දී මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ ජලාශ දෙකක් යෝජනා වෙනවා. මේ ජලාශ වලට අක්කර 6000ක් වගා කළ හැකි භූමිය අක්කර 6000ක් යට වෙනවා. ඒ වගේම අක්කර 6000ක් යට වෙනවා 6000ක් යට වෙනවා කියලා සොයාගෙන තිබෙනවා. ඒ වගේම තමයි මේ යටවෙන ඒරියා වල දැනට ස්ථිර පදිංචි පවුල් 250ක් ඉන්නවා. මේ නිසා තමයි මේ 2016 පටන් ගත්ත සාකච්ඡාව අතරමඟ නතර කරලා තිබුණේ මේ සම්බන්ධයෙන් ආව විරෝධතාවයන් නිසා. ජලාශය ඉදිකරන ප්‍රදේශවලට යට වෙන පවුල් 250ක සහ වගාකරන ඉඩම් යට වෙන නිසා තමයි ප්‍රධාන වශයෙන්ම විරෝධතාවයන් ඇවිල්ලා තියෙන්නේ. කුමරි, මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපේ රජයේ ස්ථාවරය ගත්තහම අපි ඒක ප්‍රතික්ෂේප කළ නැහැ, අපි ඒක පැත්තක දාලා නැහැ. නමුත් මන්ත්‍රීතුමා, මේ වගේ වාරිමාර්ග ව්‍යාපෘති කීපයක් තියෙනවා ලංකාව පුරා. ඒවා ආරම්භ කරලා ඒවල යම් යම් වැඩ කොටස් කරලා මුදල් වියදම් කරලා අතරමඟ නතර කරලා තියෙන ඒවා. උදාහරණයක් විදිහට ගත්තහම මනාරම දිස්ත්‍රික්කයේ අක්කර 30,000කට වතුර සපයන්න බලාපොරොත්තු වෙන පහළ මල්ලතුවේ ජලාශය ආරම්භ කරලා බණ්ඩකින් 60% විතර හදලා අතරමඟ නතර කරලා තිබුණා. ඒ නිසා අපිට රජයක් විදිහට ඒව නැවත ආරම්භ කරන්න ඕනේ. ඒ වගේ ව්‍යාපෘති. ඒ වගේම තමයි මඩකලපු දිස්ත්‍රික්කයේ ජලය සපයන මුන්දිනි අරු ජලාශය, මේ වගේම ව්‍යාපෘති මේකටත්, මේකට සාපේක්ෂව ගත්තහම මේකටත් වැඩිය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක්. මුන්දිනි අරු ව්‍යාපෘතිය වගේ ගත්තහම ඉඩම් පවා අත්පත් කරගෙන තිබෙනවා. එහි යම් යම් වැඩ කොටස් ආරම්භ කළ තියෙනවා. ඒ වෙනුවෙන් ව්‍යාපෘති කාර්යාල ආරම්භ කළ තියෙනවා. පහුගිය වසර 30ේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වර්ණක දෙපාර්තමේන්තුව යටතේ යම් යම් මුදල් මේ වෙනුවෙන් වෙන් කළ තියෙනවා මේ බජට් ලයින් එකේ. ඉතින් ඒ වගේ ආරම්භ කරපු ව්‍යාපෘති තියෙනවා. වාරිමංග ශේෂ්ත්‍රය ගත්තහම අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ රටේ ආර්ථික අර්බුදය ආවට පස්සේ සහ මේ විවිධ අකාර්යක්ෂමතා නිසා මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘති ගණනාවක් අතරමැග අතහැරලා දාලා තියෙනවා. ඒ නිසා ඒවට බිලියන ගණන් යට කළ තියෙනවා. ප්‍රතිලාභ ලැබෙන ජනතාව අතරමං වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඇත්තටම ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය තමයි අතරමඟ නතර කළ දාපු බිලියන ගණක් වියදම් කරපු මේ ව්‍යාපෘති ටික ගොඩ ගන්න එක. ඒ නිසා මේ අවුරුද්දේ අපි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරන්න. මම උදාහරණයක් කියන්නම්. දැන් 15 යාංගෝ ජලාශය ඉදි කරලා තියෙනවා, ඇලවේලි හදලා තියෙනවා. නමුත් එතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉඩකඩම් හරියට ගොජන්තාවට බාර දීලා නැහැ. සමහර ඒවල ඇලවේලි සංවර්ධනය කළ නැහැ. සමහර ඒවල වන්දි ගෙවල නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වුණා මිලියන 2350ක් වෙන් කරන්න ඒ ව්‍යාපෘති සඳහා. ඒ වගේම තමයි ඔබ දන්නවා මොනරාගල දිස්ත්‍රික්කෙම පහළ උමාඔය ව්‍යාපෘතිය, සංවර්ධන ව්‍යාපෘතිය, ඒ ව්‍යාපෘතියත් එහෙම තමයි. අතරමඟ හදලා දාලා සමහර උඩින් යන්නේ මීටර 20ක් විතර උඩින් ඇලවේලි යන්නේ. ඒ අතරමඟ හදලා දාලා තමයි නතර වෙලා තියෙන්නේ. මම හිතන්නේ මට නිශ්චිතව මතක නැහැ අක්කර 10,000ක විතර වතුර දෙන්න පුළුවන් ව්‍යාපෘතියක්. ඒ නිසා අපිට සිද්ධ වුණා ඒ ව්‍යාපෘතිය සඳහා නැවත මිලියන 2500ක් විතර වෙන් කරන්න ඒකේ වැඩි කටයුතු ඉවර කරන්න. ඒ වගේ අතරමඟ නතර වෙච්ච ව්‍යාපෘති ගොඩක් තියෙනවා. දැන් පහළ මල්ලතුවේ ජලාශය ඉදිකරන එකට අපිට සිද්ධ වුණා මිලියන 3000ක් වෙන් කරන්න. ඒ නිසා අතරමඟ නතර වෙච්ච සල්ලි කාබාසිනියා වෙච්ච ව්‍යාපෘති ඒවා නැවත ආරම්භ කිරීම අපි කැමති වුණත් නැතුණත් කරන්න වෙනවා. ඒ නිසා අපි ඒවා ආරම්භ කරන්න තියෙනවා. අපිට වගේ කිම තියෙන ඒවා නිශ්චිතව ඉවර කරලා ප්‍රතිලාභ ජනතාවට දෙන්න. ඊළඟ අවුරුදු වලට යද්දී අපිට ওই මුන්දිනි අරු ජලාශ ව්‍යාපෘති වගේ ආරම්භ කරන්න වෙනවා. ඒවට මම කිව්වා වගේ මුදල් වෙන් කරලා ඉඩම් පවාත්පත් කරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි වවුනියාව සහ මුළුති දිස්ත්‍රික්ක වලට ජලය සපයන්න කිවුල්ඔය ජලාශ ව්‍යාපෘති ආරම්භ කරලා තිනවා. එතනත් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා. යම් යම් ඉදිකිරීම් කරලා තියෙනවා. ඒ නිසා අපේ ප්‍රයෝරිටි ලිස්ට් එක ගත්තාම, අපේ ප්‍රමුඛතාලා ලේඛනය ගත්තාම ඒවට තමයි මුල් තැන දිය යුත්තේ. ඒ නිසා හැඩ ඔය එහෙම නැත්නම් මේ කුඹුකම් ඔය ව්‍යාපෘති අපි අතහැරලා නැහැ. ඒවා වාග්මාදී බැස්මේතු දන්නවා. ඒවා ෆීසිබල් යම් ඔබ කිව්වා වගේ ඒවා ගොවි ජනතාවට, ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට සෙතක් සැලසෙනවා. කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඒවා කරන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. නමුත් මේ වෙලාවේ ඔබ දන්නවා මේ ආර්ථිකයේ බංකොලොත් වෙලා නැගිටින වෙලාවක, අතරමඟ ව්‍යාපෘති ගණනාවක් නතර වෙලා තියෙන වෙලාවක ඒව සඳහා තමයි අපි මූලිකත්වය දෙන්න ඕනේ. ඒ නිසා ඉදිරි කාලයේදී මේ ව්‍යාපෘති සඳහා අවධානය යොමු කරන්න අපි කැමැති. අවසනාවන්ත විදිහට මේ 2026 වසරේ අපිට මේ ව්‍යාපෘති සඳහා, හැඩුවේ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් මම නැවත කියන්නේ මේ ව්‍යාපෘති අපි අතහැරලා දාලා කියන එක නෙවෙයි. ඒ වෙනුවෙන් අපිට අවධානය යොමු කරන්න පුළුවන් වෙයි යම් කාලයක් එනකම්. ඔබතුමාගේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරද්දී ඔබතුමා කිව්වා මේ 2020 වසරේදී මුදල් වෙන් කරා කියලා. නමුත් මට වාග්මාග දෙපාර්තමේන්තුවෙන් ලැබුණු තොරතුරු අනුව එහෙම 2020 වෙන් කළා නැහැ. නමුත් මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යයනය කළා NPDF වල, එහෙම නැත්නම් මේ සඳහා වෙච්ච අර අවසර ගන්නව අනුමත කරගන්නව කරගෙන තියෙනවා. නමුත් අපි ඉදිරියට යනවා නම් නැවත මේ සම්බන්ධයෙන් පාර්ශ්වික අධ්‍යයන වාර්තා ඒවා සම්පූර්ණ කරන්න වෙයි. ඒ නිසා මම නැවත ඔබතුමාට කියන්නේ මේවා අපි පැත්තකට දාලා නැහැ. නමුත් තිබෙන ආර්ථික තත්ත්වය සහ අනිකුත් අතරමඟ නතර වෙච්ච ව්‍යාපෘති සම්පූර්ණ කළා ඊට පස්සේ තමයි මේවට යන්න වෙන්නේ. අපි රජයක් විදිහට අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙන මේ ව්‍යාපෘති සම්පූර්ණ කරන්න ඉදිරියේදී. බොහොම ස්තුතියි.
හරි, ස්තුතියි ඔබතුමන්ට. සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න අංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන ගරු මන්ත්‍රීතුමා.
ගරු මූලාශ්‍රනාරුද්ධ මන්ත්‍රීතුමනි, මම ප්‍රශ්නය යොමු කරන්නේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය ගැනීම අමාත්‍යතුමාගෙන්. පසුගිය ඔක්තෝබර් 1 දිනට ලෝක ළමා සහ වැඩිහිටි දිනය යෙදී තිබුණා. ලෝක වැඩිහිටි දින සැමරුම් අවස්ථාවේදී ලංකාවේ වැඩිහිටි තනත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් එළි දැක්වුවා. එතනදී තේමාවක් ඇසියට තිබුණා දේශීය හා ගෝලීය ක්‍රියාකාරකම් මෙහෙවන වැඩිහිටි පුජ්‍යලේ. ඔවුන්ගේ අභිලාෂයන්, ඔවුන්ගේ යහපැවැත්ම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් යන්න. ඉතින් අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි මූලාශ්‍රනාරුවුඩ, සමාජ සුභසාධනයේ සම්බන්ධයෙන් ගත්තට පස්සේ අපේ සමාජය ඇතුලේ වැරදි මත හැදිලා තියෙනවා. සමාජ සුභසාධනයේදී වැඩි කොටසක් අත්පත් කරගන්නේ වැඩි හිටියන් ලෙස සමාජය ඇතුලේ මතයක් තියෙනවා. ඉතින් ඒක අපේ සමාජය ඇතුලේ තියෙන වැරදි මතයක්. ඒ වගේම වැඩිහිටියන් සම්බන්ධයෙන් අපේ සමාජය ඇතුලේ ඔවුන් අනුකම්පාව ලැබිය යුතු පිරිසක් ලෙස දකින්න පටන් අරගත්ත කණ්ඩායම් ඉන්නවා. ඒත් එක්කම ළමා දිනයත් වැඩිහිටි දිනයත් එකම වීම නිසා වැරදි විදිහට දැක්මක් හැදිලා තියෙනවා. වැඩිහිටියන් ළමයින් වගේ කියලා හැඟීමක් සමාජය ඇතුලේ නිර්මාණය වෙලා තියෙනවා. එහෙත් අපි දන්නවා සංවර්ධනයේදී ක්‍රියාකාරී බලවේගයක් ලෙස වැඩිහිටියන් සතුව තියෙන දැනුම, ඒ වගේම ආකල්ප හැකියාවන්, ඒ පිළිබඳව අවබෝධ කරගෙන ඒ ඔවුන් සතුව තියෙන දැනුම හැකියාවන් ඊළඟ පරම්පරාවට ගෙන යන්න, වෙනස් විදිහකින් කියනවා සංස්කෘතික උරුමයන් සම්ප්‍රේෂණය කරන කණ්ඩායමක් ලෙස වුණත් සමාජය තුළ අපේ සමාජ සංවර්ධනයට දායක කරගත හැකි කණ්ඩායමක්. ඒ වගේම ලේඛන කලාව සඳහා යොදාගත හැකි ඒ සඳහා හැකියාවන් දැනුම් සම්භාරයන් තියෙන පිරිසක්, එවැනි වැදගත් අංශයක් සමාජ සංවර්ධනයේ ඉලක්කයන් වෙත මෙහෙවන්න පුළුවන්. ඒක නිසා අපට වැඩිහිටියන් පිළිබඳව දකිනකොට ඔවුන් ගැන විවෘත මනසකින්, ඒ වගේම දුරදක්නා වැඩපිළිවෙලක් සහිතව මේ මානව සම්පත කළමනාකරණය කිරීමෙන් රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඔවුන් යොදාගත හැකි. ඒ අතර ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ප්‍රශ්න හඳුනා ගැනීමද අප විසින් කළ යුතුයි. ඒවා පදනම් කරගෙන තමයි මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. එතකොට අපි දකිනවා ඇත්තටම වැඩිහිටියන් සෞඛ්‍ය පැත්තෙන් ගත්තන් පස්සේ වඩාත් දෘශ්‍යමානව අපට පේන්න තියෙන දෘශ්‍යමාන ගැටලුවක් තමයි මේ සෞඛ්‍ය ප්‍රශ්නය. ඔවුන් බහුවිධ රෝගාබාධ, ඒ කියන්නේ දියවැඩියාව, රුධිර පීඩනය, පිළිකා වැනි රෝගවලට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් සෞඛ්‍යමය ප්‍රශ්න ගණනාවකින් පෙළඹෙමින් ඉන්නවා. ඒ වගේම ආර්ථික වශයෙන් තියෙන පීඩාකාරී තත්ත්වයන් හින්දා අනාරක්ෂිත ලෙස ආදායම් මාර්ගවලට යොමු වීම, ඔවුන්ගේ තියෙන සෞඛ්‍ය තත්ත්වයන් නොසලකා ඔවුන් ආදායම් මාර්ගවලට යොමු වෙන්න පටන් ගන්න තියෙනවා. ආර්ථික වශයෙන් පීඩාකාරී ජීවිතයක් ගත කරන නිසා. ඒ වගේම අපේ රට ගත්තහම සීමිත පිරිසක් විශ්‍රාම වැටුප් ලැබුවද විශාල පිරිසකට ආර්ථික ආරක්ෂාවක් නැති තත්ත්වයක් තමයි අපේ රට ඇතුලේ තියෙන්නේ. ඒක නිසා තීන්දුව තීරණ ගැනීමේදී වැඩිහිටියන්ගේ අදහස් ලබා ගැනීම, ඒ වගේම ඔවුන් නවීන සමාජයට ගැලපෙන ලෙස ඔවුන් සතුව තියෙන දැනුම වැඩි දියුණු කරන, ඒ කියන්නේ ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩි දියුණු කිරීම තුලින් වගේ කටයුතු වලින් ඔවුන්ගේ හුදෙකලාභාවය අවම කිරීම වැනි අපට කරන්න පුළුවන් දේවල් ප්‍රමාණයකුත්, ඒවා එවැනි අදහසකුත් එක්ක තමයි මම මේ ප්‍රශ්න ටික අපේ අමාත්‍යතුමාට ඉදිරිපත් කරන්නේ. ඉතින් ගරු අමාත්‍යතුමනි, මම ප්‍රශ්න කීපයක් ඔබතුමාට යොමු කරනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි වැඩිහිටි ජනතාව ලෙස සලකන්නේ කුමන වයසින් පසු ජනකොටසද යන්න. ඊළඟට දෙවෙනුව එම ජනකොටසෙහි මුළු සංඛ්‍යාව සහ මුළු ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස කොපමණද? ඊළඟට ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා එළිදක්වන ලද ජාතික ප්‍රතිපත්ති අරමුණු මොනවාද? ඊළඟ ප්‍රශ්නය, වැඩිහිටි ජනතාව ඉලක්ක කරගනිමින් වර්තමාන රජයේ විසින් සිදුකරනු ලබන වැඩපිළිවෙල කුමක්ද? අවසාන ප්‍රශ්නය, වැඩිහිටියන් උදෙසා ඉදිරියේදී රජයේ විසින් සිදුකිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් මොනවාද යන්න මේ ගරු සභාවට දන්වා සිට ලෙස ඉල්ලා සිටිනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නාංක එක එතුමා අහන්නේ වැඩිහිටි ජනතාව ලෙස සලකන්නේ කුමන වයසෙන් පසු ජන කොටසද කියන එක. විශේෂයෙන්ම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් විවිධ රටවල විවිධ වයස් සීමාවන් සලකනු ලබනවා. කෙසේ වෙතත් අද වෙනකොට ලංකාවේ බලාත්මක නීතිය වෙන්නේ 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත. ඒ පනත අනුව වැඩිහිටි තැනැත්තා යන්නේ අවුරුදු 60 ඉක්ම වූ යන තැනැත්තෙක් අදහස් වෙනවා. ඒ අනුව දැනට ලංකාවේ පවත්න නීතිය අනුව වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනා වැඩිහිටි තැනැත්තන් ලෙස සැලකිල්ලට ලක් කරනවා. ප්‍රශ්නාංක 2, එම ජන කොටසෙහි මුළු සංඛ්‍යාව සහ මුළු ජනගහණයෙන් ප්‍රතිශතයක් ලෙස එතුමා අහන්නේ, ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 1981 වෙනකොට අපේ රටේ සමස්ත ජනගහණයෙන් 6.6% අවුරුදු 60ට වැඩියට ජනගහණය විදිහට ඇස්තමේන්තු ගත කරලා තිබුණා. 2012 වර්ෂයේ වෙන විට මෙය දෙගුණයකට ආසන්න වෙලා තිබුණා. 12.3% පමණ ප්‍රතිශතයක් වෙලා තිබුණා. මේ වන විට නිල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නැති වුණත් 2024 ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුගත සංඛ්‍යා අනුව සමස්ත ජනගහණයේ 18% අවුරුදු 60ට වැඩිහිටි ජනගහණය ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ අනුව සංඛ්‍යාත්මකව අපේ රටේ වැඩිහිටි ජනගහණය ලෙස සලකන ප්‍රමාණය මිලියන 3.9% පමණ අගයක් ගන්නවා. තුන්වෙනි ප්‍රශ්නය, විශේෂයෙන්ම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි 2000 මේ වර්ෂයේ ඔක්තෝබර් 1 වෙනිදා විශේෂයෙන්ම ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩිහිටියන් සම්බන්ධයෙන් වූ ප්‍රතිපත්තියක් එළිදක්වනු ලැබුවා. මේ ප්‍රතිපත්තිය විශේෂයෙන්ම වැඩිහිටි තැනැත්තන් සම්බන්ධයෙන් වූ ජාතික සභාව විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ විද්වත් මණ්ඩලයක් විසින් විශේෂයෙන්ම මේ රටේ වැඩිහිටියන් සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යාපනඥයින්, ඒ වගේම සිවිල් සංවිධාන, ඒ වගේම පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශයේ දායකත්වය ලබාගෙන ඔවුන්ගේ අදහස් ලබාගෙන තමයි සකස් කරනු ලැබුවේ. මේ ප්‍රතිපත්ති මාලාව අපි ඔක්තෝබර් 1 වෙනි දින එළිදක්වනු ලැබුවා. එහි අරමුණු ගණනාවක් තියෙනවා. සාරාංශ වශයෙන් එහි තියෙන ප්‍රධාන අරමුණු 8 පමණක් මම මෙහි සඳහන් කරන්න කැමතියි. මේ 1 වෙනි අරමුණ තමයි වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම. 2 වෙනි අරමුණ වැඩිහිටි හිතකාමී සහ ප්‍රවේශ්‍යතා පහසුකම් සහිත පරිසරයක් ප්‍රවර්ධනය කිරීම. 3 වෙනි අරමුණ සෞඛ්‍ය රැකවරණ සහ යහ පැවැත්ම වැඩි දියුණු කිරීම. 4 වෙනි අරමුණ ආර්ථික සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සඳහා සහාය වීම. 4 වෙනි අරමුණ 5 වෙනි අරමුණ සමාජ අන්තර්කරණය සහ සහභාගිත්වයේ සහතික කිරීම. 6 දිගු කාලීන අතරමැදි සහන සහ විවේක සත්කාර සේවා ශක්තිමත් කිරීම. 7 වෙනි අරමුණ ජීවන ප්‍රගමන ප්‍රවේශය තුළින් සම්බන්ධීකරණය හා ඒකාබද්ධතාවයේ වර්ධනය කිරීම. 8 වෙනි අරමුණ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීම සවිමත් කිරීම සහ වගවීම කියන මෙන්න මේ කියන ප්‍රධාන අරමුණු, තව අරමුණු ගණනාවක් තිබෙනවා, මම කාලය කෙටි කර ගැනීම සඳහා ප්‍රධාන අරමුණු පමණක් ඔබතුමාගේ පැනයට පිළිතුරු වශයෙන් සඳහන් කරනවා. ඒ වගේම 4 වෙනි ප්‍රශ්නයේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වැඩිහිටි ජනතාව ඉලක්ක කර ගනිමින් වර්තමාන රජය විසින් වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශේෂයෙන්ම අපි අඩු ආදායම්ලාභී වැඩිහිටි තැනැත්තන් සඳහා ජීවනාධාර අරමුද මුදලක් ලබා දෙනවා මාසිකව.
අපි බලයට පත්වනකොට අවුරුදු 70කට වැඩි අඩු ආදායම් ලාභී පුද්ගලයන් සඳහා රුපියල් 3000ක මාසික ආධාරයක් ලබා දෙමින් තිබුණා. නමුත් අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ මේ රුපියල් 3000ක දිවනාධාර මුදල රුපියල් 5000 දක්වා 2025 අප්‍රේල් මාස සිට වැඩි කරලා ලබා දීම සිදු කරනවා. ඒ වගේම අඩු ආදායම් ලාභී වැඩිහිටියන් සඳහා ඒ වෙන විට ලබා දුන්නු ප්‍රමාණාත්මකව ලක්ෂ 8 හමාරකට වගේ තමයි මේ ජීවනාධාර මුදල් ලබා දුන්නේ. නමුත් 2025 අප්‍රේල් මාසයේ සිට ඒ ලක්ෂ 10 දක්වා අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු 60ට වැඩි අඩු ආදායම් ලාභී වැඩිහිටියන් සඳහා සහනාධාරකම ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් විදිහට අපි ආරෝග්‍ය නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ විශේෂයෙන්ම වැඩිහිටි රෝගාධාර වැඩසටහනක් තමයි බෝ නොවන රෝගවලට ගොදුරු වෙන අය සඳහා අපි රුපියල් 25000 බැගින් මුල්‍ය ආධාර ලබා දෙනවා. ඒ වගේම වැඩිහිටියන් සඳහා අවශ්‍ය සෙවන උපකරණ අක්ෂිකාච වගේ දේවල් ලබා දීම කරනවා. ඒ වගේම සුව පහසු නමින් මුල්‍ය ආධාර වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. පවුල්වල ජීවත් වන වැඩිහිටියන්ගේ සනීප ආරක්ෂක පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍යතා තියෙනවා නම් රුපියල් 100000ක ආධාර මුදලක් ලබා දෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ යම් ආර්ථික කටයුත්තකට යොමු කිරීම සඳහා සොයන් රැකියා ආරම්භ කිරීම සඳහා අපි රුපියල් 50000ක උපරිමයට යටත්ව ආධාර මුදල් ලබා දෙනවා. ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල්වල වැඩිහිටියන්ට තමන්ගේ නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා රුපියල් 107 දක්වා වූ ආධාර ලබා දෙනවා. එවැනි ආධාර වැඩසටහන් ගණනාවකුත් අපි ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ විදිහට සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන ගමන් අනිත් පැත්තෙන් අපේ සමාජමය වශයෙන් වැඩිහිටියන්ට අවශ්‍ය සමාජ පරිසරය නිර්මාණය කිරීම සඳහා වැඩිහිටි සමිති පිහිටුවීම, ඒවා ශක්තිමත් කිරීම සහ ඔවුන්ට ඔවුන්ගේ සමාජ කටයුතුවලට අවශ්‍ය පහසුකම් සැලසීමත් මේ යටතේම ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම තමයි වැඩිහිටි අද වෙනකොට ලංකාවේ වැඩිහිටියන් රැකබලා ගන්නා මධ්‍යස්ථාන වාර්තා වෙලා තියෙනවා 452ක් තිබෙනවා. මේ 452 තුළ 11000කට ආසන්න වැඩිහිටියන් ප්‍රමාණයක් ආයතනගතව රැකවරණය ලබනවා. මෙන්න මේ ආයතනගතව රැකවරණය ලබන වැඩිහිටියන්ගේ සුබසාධන කටයුතු වර්ධනය කිරීම සඳහා ඒ ආයතනවලට අපි රුපියල් මිලියන 2ක උපරිමයකට යටත්ව ඒ ආයතනයේ අවශ්‍ය තත්ත්වය ගුණාත්මක තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා මුල්‍ය ආධාර ලබා දෙනවා. ඒ වගේම දිවා මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අපි මිලියන 3.5ක උපරිමයකට යටත්ව ආධාර ලබා දීමේ වැඩසටහනකුත් අපේ රජය මගින් මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම එතුමා අහන අවසාන ප්‍රශ්නයට වැඩිහිටියන් උදෙසා ඉදිරියේදී රජය විසින් ක්‍රියාත්මක කරවීමට බලාපොරොත්තු වෙන වැඩසටහන් විශේෂයෙන්ම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ වැඩිහිටියන් සම්බන්ධයෙන් අපි මේ වෙනකොට අපේ රජයේ මැදිහත් වෙලා ප්‍රතිපත්තියක් සකස් කරලා තිබෙනවා. මේ ප්‍රතිපත්තිය මේ වෙනකොට පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික උපදේශ කාරක සභාවේ විමර්ශනයට ලක් කරලා අපිට ඒ සම්බන්ධයෙන් අපිට නිර්දේශ ලබා දීලා තියෙනවා. මේ නිර්දේශ මත පදනම් වෙලා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් හදලා ඒ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපි මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම දැනට ලංකාවේ බලාත්මක වන නීතිය 2006 අංක 9 දරන වැඩිහිටි තනත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. මේ සංශෝධනයේ ඇතරම මූලික කෙටුම්පත් අපි මේ වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කරලා තියෙනවා. ඒ අනුව වැඩිහිටි තනත්තන් සම්බන්ධයෙන් අලුත් පනතක් අපි ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා ඉතාම කෙටි කාලයක් තුළ. ඒ වගේම තමයි වැඩිහිටියන් සම්බන්ධයෙන් ඌ නඩත්තු මණ්ඩලයක් ක්‍රියාත්මක වෙනවා. මේ නඩත්තු මණ්ඩලය මේ වෙනකොට අපි ඔන්ලයින් ක්‍රමයක් යටතේ මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු හඳුන්වා දීලා තියෙනවා. ඒ කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා අපි වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒත් එක්කම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ ආරක්ෂණය පැත්තෙන් අවධානය යොමු කරාට පස්සේ විශේෂයෙන්ම අපි දන්නවා රජයේ රැකියාවක් වගේ කරනකොට තමයි අර විස්සාම වැටුපක් වගේ එකක් තියෙන්නේ. ඒ නිසා අපි අපේ ජාතික සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් මේ වෙනකොට අපි වැඩසටහනක් හදලා තියෙනවා. අපේ රටේ සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විස්සාම වැටුප් ක්‍රමයක් ලබා ගැනීම සඳහා ඔවුන් විශේෂයෙන්ම අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරන ඔවුන් කුලී වැඩ කරන අය වෙන්න පුළුවන්, ත්‍රිවිල් රැකියා කරන අය වෙන්න පුළුවන්, වඩු වැඩ කරන අය වෙන්න පුළුවන්, මේසන් වැඩ අය කරන අය වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියා කරන සියලු දෙනාටම තමන්ගේ වයසට ගියාට පස්සේ වැඩිහිටි වියට පැමුණාට පස්සේ ඔවුන්ට සමාජ රැකවරණය ලබා දීම සඳහා විස්සාම වැටුප්කමයක් අපි මේ වෙනකොට සකස් කරලා තියෙනවා. ඒ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අපේ රජයේ විදිහට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ අපේ රටේ ක්‍රියාත්මක වන වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානවල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සඳහා අපි මේ වෙනකොට වෙනම මාර්ග උපදෙස් සකස් කරලා තියෙනවා. ඒ සියලු ආයතනවල ගුණාත්මක තත්ත්වය නියාමනයට ලක් කරලා හොඳ ගුණාත්මක සේවයක් වැඩිහිටි පුජ්‍යලයන්ට අපේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මූලික වශයෙන් අර සහනාධාර ලබා දෙන අතරතුර සහනාධාර මත ඔවුන් යැපීම වෙනුවට ඔවුන්ට සමාජශීලී ජීවිතයක් ඇතිකර දීම සඳහාත්, ඒ වගේම යම් ආයතනගතව ඉන්නවනම් ඒ ආයතනගත ඉන්න අයගේ ඒ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාත් අවශ්‍ය කටයුතු අපි ඉදිරි වර්ෂ කීපය තුළ ඉටු කිරීමට බලාපොරොත්තු වෙන බව සඳහන් කරන්න කැමතියි.
ස්තුතියි ඔබතුමන්ට. හරි නේද? ඒ අනුව පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 8 වැනි බදාදා පූර්වභාග 9:30 දක්වා කල්තබුණු ලැබේ.